ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා අහපු ඊළඟ ප්‍රශ්නය පළවෙනි පිළිතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක නම් කරනුයේ 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත හා 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව වේ. ඒ අනුව ක්‍රියාත්මක වීමේ වගකීම ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාටය. අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සුදුසුකම් ලක් නිර්ධාරින් යොදවා මෙම කාර්යය දැනටමත් සිදු කරමින් පවතී. එයට අනුව 1815 මාර්තු 2 වන දිනට පෙර සිට පැවත එන සියලුම පුරාස්ථානයන් හා පුරාවස්තු පැරණි ස්මාරක ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් නොකළද ආරක්ෂිත ස්මාරක ලෙස සලකනු ලැබේ. මෙහිදී හුදෙක් පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරනු ලබන අතර ආගම් ජාති වේද සලකනු නොලැබේ. එබැවින් රට තුළ පුරාවිද්‍යා ස්ථාන නම් කිරීම සඳහා සිංහල දමිළ මුස්ලිම් ජාතීන්ට සහ වෙනත් ජාතීන්ට අයත් ඉතිහාසයේ පිළිබඳ විශේෂඥ දැනුමැති නිලධාරීන්ගෙන් සමන්විත බලයලත් කමිටුවක් පත් කිරීමට හැකියාවක් නොමැත. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර අදාළ නැත. එවැනි සුවිශේෂිත කමිටුව මගින් උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථාන නැවත සමීක්ෂණය කිරීමක් අවශ්‍ය නොවන අතර පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන අනුව ඒවා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දැනටමත් උතුරු පළාතේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 383ක් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක 1047ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලේඛනගත කර ඇත. මේ සඳහා ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධි සහිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්ත ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් සහභාගී වී තිබේ. ඔවුන් අතර සිංහල දමිළ හා මුස්ලිම් යන ජාතීන්ට අයත් නිලධාරීන්ද සිටී. තවද මහජනතාවගේ හෝ මහජන නියෝජිතින්ගේ ඉල්ලීම් තිබේ නම් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත හා 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව පුරාවිද්‍යා ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් තිබේ. ඔබතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධානයන්ට අනුව ශක්තිමත් පියවර දැනටමත් ගෙන ඇති අතර ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂකවරු කලාප බහර නිලධාරීන් පුරාවිද්‍යා සහායකින් සහ පුරාවිද්‍යා කම්කරුවන් මේ සඳහා යොදවා තිබේ. එයට අමතරව දීමනා රැකවල්කරුවන් ප්‍රජා සිවිල් ආරක්ෂක කමිටු මගින්ද පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ ක්‍රමවේද යොදා ඇති අතර ශ්‍රී ලංකා පොලිසියේ පුරාවස්තු ආරක්ෂණ කොට්ටාසය මගින්ද සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද ආරක්ෂක කටයුතු සිදු කෙරේ. තවද පුරාවස්තුන්ට සිදුවන හානි දැනුම් දීම සඳහා හදිසි ඇමතුම් අංක 19.15 ද අවස්ථා සලසා දී ඇත. එයට අමතරව මෑතකදී ගරු මැතිතුමනි, මම මේ විෂය භාරගත්තයින් පස්සේ ඒ පුරාවිද්‍යා හානි සිදු කරන අයට දනුවම් හැටියට ඒ ලබා දෙන දනුවම් ප්‍රමාණය අපි වැඩි කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පුරාවිද්‍යා ආරක්ෂා කිරීමේ, පුරාවිද්‍යා සම්පත් ආරක්ෂා කිරීමේ අදහස මුදුන්පත් කරගෙන.
ගෞරව අමචරවර්களே, பதினாறு மூன்று 19 ஆண்டு உங்களுடைய வரவு செலவு திட்டத்தின் போது யுத்தத்திற்கு பிறகு வடகிழக்கு மக்கள் தொல்பொருள் திணைக்களத்தினால் எதிர்கொள்ளுகின்ற பிரச்சனைகள் தொடர்பாக என்னுடைய கருத்தை முன்வைத்த பொழுது நீங்கள் அதில் எழும்பி உங்களுடைய கருத்தை சொன்னீர்கள். வரவு செலவு திட்டம் முடிந்த பின்பு வடகிழக்கை சேர்ந்த நாடாளுமன்ற உறுப்பினர்களோடும் உங்களுடைய உயர் அதிகாரிகளோடையும் கதைத்து இதற்கு முடிவு காண்பதாக. ஆனால் இன்னும் அந்த பிரச்சனைகள் தொடர்ந்து கொண்டிருக்கின்றது. என்னுடைய இந்த முதலாவது கேள்வி வந்து, நாட்டில் தொல்பொருள் இடங்கள் அடையாளப்படுத்தப்படுகின்ற போது சிங்கள தமிழ் மற்றும் முஸ்லீம் வரலாற்று ஆய்வாளர்களை இணைத்ததாக ஒரு அதிகாரமிக்க குழுவை ஒரு குழுவை உருவாக்க முடியுமா என்று கேட்டிருந்தேன். ஏனென்று சொன்னால் எங்கள் மக்கள் மத்தியில் இந்த தொல்பொருள் திணைக்களத்தினுடைய செயல்பாடுகளை வந்து ஒரு சந்தேகத்தோடு ஒரு இனவாத ரீதியாக பார்க்கின்ற நிலைமை இருக்கின்றது. என்றால் அவ்வாறான சம்பவங்கள்லாம் நடக்கின்றது. உதாரணத்துக்கு இந்த அந்த ஏற்கனவே இந்த படங்கள் கூட இருக்கின்றது. இந்த ஒட்டு சுட்டான் கச்சில மடுவில் வந்து பழைய 4 தூண்கள் உண்டு. அப்போ அதை இன்று தொல்பொருள் திணைக்களம் ஏற்கனவே இராணுவத்தினுடைய கட்டுப்பாட்டில் இருந்தது. ஆனால் தொல்பொருள் திணைக்களம் தன்னுடைய கட்டுப்பாட்டுக்களை கொடுத்திருக்கின்றது. அதுக்குள்ள தனியாருடைய காணிகள் ஏற்பட்டு தனியாருடைய காணிகளும் அதுக்குள் வந்திருக்கின்றது. அவ்வாறு பல பிரச்சனைகளை எங்களுடைய மக்கள் இந்த தொல்பொருள் திணைக்களத்தினால் அவர்கள் எதிர்கொள்ளுகின்றார்கள். அப்போ அந்த வகையில் மூவின மக்களும் அந்த தொல்பொருள் திணைக்களத்தில் இருப்பார்களாக இருந்த ஆய்வாளர்களாக இருப்பார்களாக இருந்தால் மக்கள் மத்தியில் இருக்கக்கூடிய சந்தேகம் அகற்றப்படும் என்று நான் நினைக்கின்றேன். அந்த வகையில் வன்னி மாவட்டத்தில் இந்த வடுக்குநாரி மலை ஆதிலிங்கேஸ்வரன் ஆலயம் இருக்கின்ற மலையை உடைப்பதற்கான முயற்சிகள் நடக்கின்றது. அதுபோல இந்த வாவட்டி மலையும் வந்து இன்றைக்கு தனியார் நிறுவனங்களுக்கு கொடுத்து அந்த மலைகளை உடைக்கின்ற நிலைமைகள் இருக்கின்றன. அந்த வகையில்லாம் நீங்கள் ஏற்கனவே உங்களுடைய வரவு செலவு திட்ட உரையில் சொன்னீங்கள், விரைவாக வடகிழக்கு நாடாளுமன்ற உறுப்பினர்களை அழைத்து ஒரு உயர்மட்ட கலந்துரையாடலை செய்வதாக. அப்படியான ஒரு கலந்துரையாடலை நீங்கள் செய்வீர்களாக இருந்தால் இந்த பிரச்சனைகளுக்கு விரைவாக தீர்வு கிடைக்கும்.
பூமி சுத்தி இலங்கை கரு கரு
பிடித்துல தபாதின் நீ கரு அமைச்சுமா மன சதகம் கரண்டோன நிவாச இடிகிரீம் சக சாஸ்கிருதிக கட்டித்து அமாத்தியன்ஷ அயவேன் பசுவ கீப வதாவக் அப்படி ரஸ்வீம் பவத்துவ மந்தன்ன ஒபுத்துமா ஏற்ற பவினியே நத்தி முகது கீழ நமுத் மம ஒபுத்துமாகே ஏ இதிரிபத் கரப்பு பிரஷ்ன விதிமத்த சுயல பலன்ட நில்லதாரின் சமன்வித்த கண்டாயமத் ஒபுத்துமத் சமக சாகச்சா கரண்டட மமை வண்ண தெவினி காரணாவ மங்கிதனா புகும் அசாதாரணாய் பே புரா வித்யா டிபார்ட்மெண்ட் நிலதாரின் ஜாதிவாதீவ ஆகம்வாதீவ கட்டித்து கரணாய்க்கின காரணாவ மாட்ட ஏக பிலிகண்ணட பெஹ அதிமகத் பகுத்தரையாக மம விஸ்வாச கரணவா இதாமத்ம சமபரவ நிர்வயாஜவ விதிமத்வ மே புரா வித்யா சேஷ்டை வெட கட்டித்து கரணம் இவகே மம்மகே பிலித்துரே புதுமாட்ட சதகன் கரா மே புரா வித்யா டிபார்ட்மெண்ட்வே மே ஜாத்தீன் சீருதினாம நியோஜனே வென நிலதாரின் சிட்டினோம் ஏனிசா அப்படி பூம உணந்துவென் ஜாதிவாதீவ ஆகம்வாதீவ இவன் திருஷ்டி கோணேக்கின் மே பிரஷ்னதிஹா பலன் நெத்துவ சமபரவ பதனம் சகிதவ மே கருணு காரணாதிஹா அப்படி அவதான எமுக்கல்லது வேணுவா இத்தனதி அப்படி பக்ஷயாக் பாட்டாக் ஜாத்தியாக் ஆகமாக் குலையாக் கோத்ரையாக் கிசி சேட்ன தகான நெஹ ஹெபை ஒபுதுமாட்ட பிரஷ்னகத கருணு காரணா திபேனம் விதிமத் நிலதாரி கமிட்டுவக் இதிரி ஒபுதுமாகே பிரஷ்னட்டுக்கு இதிரிபத் கரலா ஏவட விதிமத் விசதும் லபாதினட அப்பி லாஸ்தி நமுத் மம ஹிதனவா அப்பி நிலதாரி துமானலாட ஜாதிவாதிவ ஆகம்வாதிவ கட்டித்து கரணவை கேலா எலச பிரகாஷ கிரீம சாதாரண நெஹ மங்கிதன் அதிமகத் பகுதரையாக் அப்பி ராஜ நிலதாரின் போம வினிவித பாவின் யுக்தவ கட்டியுத்து கரணவா ஏனிசா மம ஏயாய கரண துஷ்கரதா ரசக் மத்தியே එයා කරන සේවාව මම ඉතාමත්ම අගය කොට සලකනවා. උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ විශේෂයෙන්ම උතුරු කරේ ප්‍රශ්න ගැටළු තිබෙනවා නම් ඒවා සාකච්ඡාවෙන් දත්ත පදනම් කරගෙන, සාක්ෂි පදනම් කරගෙන, තොරතුරු පදනම් කරගෙන, නිවැරදි ලේඛන පදනම් කරගෙන ඒ ප්‍රශ්න විසඳන්නට අපි හැම වෙලාවෙම සූදානම් කියන එක ප්‍රකාශ කරන්න කැමතියි.
හොඳයි, මම සුදිගාන එමෙතුමා. ඔව්, ගෞරව මන්ත්‍රීතුමා.
ගෞරව අමචරවර්ගලේ, தூரவஸ்திரவசமாக எங்களுடைய மக்களுக்கு அவ்வாறான நம்பிக்கை இல்லை. அவர்கள் ஒரு பாரபட்சமாக இனவாதமாக தாங்கள் நடத்தப்படுவதாகத்தான் எங்களுடைய மக்கள் நினைக்கின்றார்கள். ஆனபடியினால் அதை அந்த அந்த அவர்களுடைய அந்த அபிப்பிராயத்தை மாற்றுகின்ற வகையில் அந்த நடவடிக்கைகள் அமைய வேண்டும் என்று கேட்டுக்கொண்டு, அடுத்த 2010 யாழ்ப்பாணத்தில் தொல்லியல் பட்டதாரிகளுக்கு வந்து பயிற்சிகள் கொடுக்கப்படுவது உண்டு. ஆனால் இந்த முறை பேராசிரியர் மண்டவலை பணிப்பாளர் நாயகம் அதை மறுத்திருப்பதாக கேள்வி. ஆனபடியினால் தயவு செய்து வடமாகாணத்தில் இருக்கக்கூடிய தொல்லியல் பட்டதாரிகளுக்கு ஏற்கனவே பயிற்சி கொடுத்தது போல் அங்கே யாழ்ப்பாணத்தில் அல்ல வடமாகாணத்திலே அது தொடருமாறு கேட்டுக்கொள்கின்றேன்.
ගරු කථානායකතුමනි, මම දැන් මෙතුමාට කිව්වා පැහැදිලිවම ප්‍රශ්නගත කරුණු කාරණා තිබෙනවා නම්, එවන් සිද්ධීන් තිබෙනවා නම් ඒ තොරතුරු විධිමත් කමිටුවක්
ඉදිරියට
ගෙන ඇවිල්ලා අපිව විසඳන්න සූදානම්. මම කනගාටු වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන ජාතිවාදී ආගම්වාදී හැඟීමක් තිබෙනවා කියන එක ගැන මම බොහෝම කනගාටු වෙනවා. මම හිතනවා ඒ මතය දුරලන්නට අපි හැම වෙලාවෙම ලෑස්ති එහෙම දෙයක් තියෙනවා. නමුත් මම නම් හිතන්නේ නැහැ ඒ විදිහට ඒ නිලධාරීතුමන්ලා කටයුතු කරනවා කියන එක. ඔබතුමාගේ ප්‍රශ්න නිලධාරී කමිටුවක් ඉදිරියට ගෙන ඇවිල්ලා අපි විසඳන්න කටයුතු කරන්නම්. ඔබතුමා ඉක්මනින්ම ඒ ප්‍රශ්නගත ස්ථාන පිළිබඳව ඔබතුමාගේ විධිමත් වාර්තාව ඉදිරිපත් කරන්න ඒක මට ලබා දුන්නයි පස්සේ මම වෙනමම නිලධාරී කණ්ඩායමක් ඔබතුමා හමුවට ගෙන ඇවිල්ලා ඒ කරුණු කාරණා එකින් එකට ඔයලා බලලා ඒවට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රී ඇනුව ක්‍රියා කරන්න බොහොම ස්තුතියි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරි, ගරු ප්‍රවාහන සිවල් ගුවන් සේවා මාත්‍යතුමා, ගරු අර්ජුන රණතුංග මැතිතුමා,
ගරු කථානායකතුමනි, ගරු අනුර දිසානායක මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්න එක අමාත්‍ය මණ්ඩලය විසිනි පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු කොටගෙන විදවැටි තිබූ සංචාරක කර්මාන්තය සහ හිස්ව තිබූ හෝටල් කාමරවලට සංචාරකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය සහ ගුවන් සමාගම් එක්ව පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාත්මක වෙමින් පවතින ගුවන් සේවා අඛණ්ඩව පවත්වා ගැනීම, දැනටමත් අත්හිටුව ඇති ගුවන් යානා නැවත ගෙන්වා ගැනීම සහ අලුතෙන් ගුවන් සේවා කොළඹට ගෙන්වා ගැනීම යන අරමුණ ඇතිවයි. දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ ඔව්. තුන්වෙනි ප්‍රශ්නය, මගී ධාරිතාව අඩුවන විට ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල අඩු කර තරඟකාරීත්වය තුළින් වෙළඳපොළ ප්‍රවේශය වැඩි කර ගැනීම ගුවන් සමාගම්වල සාමාන්‍ය ව්‍යාපාර සම්ප්‍රදායයි. බිම් මෙහෙයුම් ගාස්තු සහ තෙල් මිල අඩුවීම් තුළින් පොදු මෙහෙයුම් ගාස්තු අඩුවීම මගින්ද එවැනි මිල අඩු කිරීම සඳහා ගුවන් සමාගම් වලට යහපත් ඉඩ සැලසේ. ගොඩනැගීමේ ගාස්තු අඩු කිරීම මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිල අඩුවේ. මේ සියල්ල පොදුවේ ගත් කල ගුවන් ප්‍රවේශ පත්‍ර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම හේතු කොටගෙන ගුවන් ගමන් වල යෙදෙන මගී සංඛ්‍යාව වැඩිවීම මගින් ගුවන් ප්‍රවාහන කර්මාන්තය යළි පිබිදෙනු ඇත. හතර, කටුනායක ගුවන් තොටුපලේ බිම් මෙහෙයුම් සැපයුම රජය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉටු කරන ලබන කාර්ය විනා එය ඔවුන්ගේ පරම අයිතියක් හෝ උරුමයක් හෝ සාමාන්‍ය ගුවන් සමාගමට ආවේනික කාර්යයක් හෝ නොවේ. බිම් මෙහෙයුම් සැපයුම් කටයුතු සිදුවිය යුත්තේ කලාපය තුළ ගුවන් තොටුපලේ සමස්ත තරඟකාරීත්වය වැඩිවන ලෙස රටේ පොදු අභිමාර්ථය සහ සමස්ත ආර්ථික ක්‍රියාවලියට දායකත්වය වන අයුරුනි. බිම් මෙහෙයුම් ගාස්තු සම්බන්ධයෙන් වූ සහන ලබා දීම තුළින් දැනට ක්‍රියාත්මක වන ගුවන් සේවා තවදුරටත් පවත්වාගෙන යන අතරතුර මේ වන විටත් අත්විටුව ඇති ගුවන් සේවා නැවත ගෙන්වා ගැනීම සහ අලුතෙන් ගුවන් සේවා කොළඹට ගෙන්වා ගැනීම තුළින් රටේ ආර්ථික නගර සිටුවීම මෙම පිළිබඳව අරමුණ බැවින් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අදාළ කාලය තුළ සිදුවන ආදායම් අහිමිවීම් හෝ ආණ්ඩුව විසින් පියවීමේ අවශ්‍යතාවයක් පැන නොනැගී. පස්සෙනික ගරු කතානායකතුමනි, ඉන්ධන මිල ගැන ඒක මට අදාළ දෙයක් නෙමේ. නමුත් අපිට ඒක උත්තරයක් ලැබිලා තියෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසින් ගුවන් සමාගම් සඳහා ඉන්ධන නිකුත් කරන්නේ එම ඉන්ධන නිපදවන ගාස්තු වැයවන ගාස්තු බැවින් අසා ඇති ආකාරයේ ප්‍රශ්නයක් පැන නොනැගි. හයවෙනි එක, ඒකත් මං හිතන්නේ සංචාරක අමාත්‍යංශයට අයිති දෙයක්. ජෝන් අමරතුංග ගරු අමාත්‍යතුමාගේ නායකත්වයෙන් කමිටුවක් පත් කළා. මේ ගැන අපි සාකච්ඡා කරා. ඒ සඳහා පුළුල් සංවර්ධන වැඩසටහනක් සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශය සහ පෝටල් කර්මාන්තකරුවන් සාමූහිකව ක්‍රියාත්මක කර ඇත.
හොඳයි, බොහොම ස්තුතියි. අද දින නායපත්‍ය විෂයාංක එක අධිකරණ සංවිධාන පනතේ නියෝග අනුමත කිරීමට ගරු සභානායකතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලා දෙන්න පැමිණෙත්.
Continue, wonderful leader Thomas.
I move item one, sir. Garu, the Karaka Sabhapatumani. No, Ministry not yes, yes. He got abroad like this. Anyway. Ikdas Samasi Hattate, Anka Dikadarna, Adikarna, Sangvidhana, Palate, Rati, Sadhan, Lada, Niyoga. Didad Date, Anka Visidikadarna, Allah, Sansodhana, Palate, Magin. සංශෝධිත 1954 අංකයේ කුරා දරන අල්ලස් ප්‍රදේ 5 වෙනි කොටස යටතේ පවරණ නඩු විභාග කොට තීරණය කිරීම පිණිස කොළඹ අධිකරණ කලාපයේ පවත්වන බස්නාහිර පළාතේ පළාත්බද මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නම් කිරීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පරතේ 61 වෙනි වගන්තිය යටතේ සාදන ලද අංක 849/15 සහ 1994 12 වෙනි මාසේ 15 වෙනි දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් නියෝග සංශෝධනය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණි. 2. ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යවරයාගේ ඉල්ලීම මත 2018 අංක 22 දරන අල්ලස් සංශෝධන පනත මගින් සංශෝධිත 1954 අංකයේ කුරා දරන අල්ලස් පනතේ 5 වෙනි කොටස යටතේ සඳහන් කර ඇති නඩු කටයුතු හෝ කාරණා විභාග කොට තීරණය කිරීම පිණිස කොළඹ අධිකරණ කලාපයේ පවත්වන බස්නාහිර පළාතේ පළාත්බද මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නම් කිරීම සඳහා ගරු අග්‍රවිෂකාරවරයා අධිකරණ සංවිධාන පනතේ 60 වෙනි වගන්තිය ප්‍රකාර සිය ඒකකතාවය පළ කොට ඇත. 3. ඒ ප්‍රතිපලයක් ලෙස සංශෝධිත අල්ලස් පරිදේ 5 වෙනි කොටස යටතේ නඩු කටයුතු පැවරීම සඳහා ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යවරයා කොළඹ අධිකරණ කලාපයේ පවත්වන මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නම් කරමින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වෙනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 61 වෙනි වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලය ප්‍රකාරව නියෝග කරනු ඇත.
කරු WD ජේ සෙනවිරත්න. Yes.
Karu Ulasani Sinna Kaar Sabha Sabhapathumani. At vashayenma mema adhikarana sansodhana panata sambandhawa api viyachanayak naha. Namuth mama matak karanna one මෙවැනි සංශෝධනයන් ගෙනැල්ල ඇතිකරන අධිකරණයන් සම්බන්ධව රටේ ජනතාවගේ විශ්වාසයක් තියෙන්නට ඕනේ. මොකද පෞද්ගල කාලේ අපි දන්නවා මහ අධිකරණ තුනක් ඇති කළා විශේෂ නඩු අහන්නට කියලා. එකෙන් අදහස් කළේ අපේ රටේ ජනතාවගේ අවධානයට යොමු වෙලා තියෙන යම් යම් වැදගත් කරුණු විශේෂ කරුණු මුල් කරගත් නඩු අහලා ඊට ඉක්මනට ඒ නඩු අවසන් කිරීමේ අභිලාෂය ඇතුව මේ අධිකරණ පිටරනවා කියලා. නමුත් ඒ අධිකරණ කටයුතු කරගෙන යන ආකාරයට අපිට පෙවුණා ඒ අධිකරණයට යොමු කරන්නේ බොහෝ විට දේශපාලන පසුබිමක් ඇති නඩු. එය මම හිතනවා මේ අධිකරණය කෙරෙහි රටේ ජනතාවගේ විශ්වාසය කඩවන විශ්වාසය නැතිවන වැඩපිළිවෙළක්. අපි දන්නවා ඒ මහ අධිකරණ තුනටම යොමු වෙච්ච නඩු වලින් විශාල ප්‍රමාණයක් මම හිතන්නේ එකක්වත් මේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් සම්බන්ධ නැති නඩු යොමු වුණයි කියලා. හැම නඩුවක්ම වගේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් සම්බන්ධ නඩු තමයි තිබුණේ. එයින් අදහස් කළේ ඉක්මනට ඒ නඩු අහන්න. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කොහොමද එයාට දඩුවම් කරන්නේ? කොයි ආකාරයෙන්ද එයාගේ සමහර විට සිවිල් අයිතිවාසිකම් අහිමි කරන්නේ? ඒ ඇයට ඉදිරියේදී මැතිවරණයකට ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩ නැති කරන්නේ කොහොමද කියන අරමුණු සාක්ෂාත් කර ගැනීම තමයි සමහර වෙලාවට කටයුතු කළේ කියන එකයි අපිට පෙවුනේ. එතකොට අපි මෙතෙන්දී අපි මේ මහධිකරණ මිනිස්කාරුන්ට චෝදනා කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ පෞගේ දවස්වල තිබුණ මේ හයට් හෝටලේ නඩුව. ඒ නඩුවේදී තාමත්ම විශිෂ්ට ගණයේ තීන්දුවක් දුන්න අධිකරණය විසින්. මොකද ඒ වෙලාව හිටිය ගාමිණී චෙන්රත් මහත්මයා හිටපු ජනාධිපතිවරයාතුමාගේ නිලධාරී කෝවැරිට කටයුතු කරපු ලේකම්වරේ මේ ලේකම්වරයා සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ. නමුත් ඒ නඩුව ඉදිරිපත් කරපු වෙලාවෙම මේ රටේ නීතිය ගැන දන්න හැම කෙනෙකුටම තේරුම් ගිය දෙයක් තමයි මෙතන නඩුවක් ගෙන යෑමට නඩු නිමිත්තක් නැහැ කියන ඒක හැම කෙනෙකුට පෙනී ගිය දෙයක් තමයි. මොකද වංචනික කරුණක් එලි කරන් තරම් කරුණු තිබුණේ නැහැ එතන. ඒ හයට් නඩුවේ ඒ හයට් හෝටලේ සම්බන්ධව බෙක් කරපු මුදල් වලින් කොටසක් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතුව දකුණේ වැනිම හෝටලයක් ඉදි කිරීමට ඒ අය තීන්දුව කළා. ඒ තීන්දුව අනුව කටයුතු කළා. එහෙම නැතුව එක සතයක්වත් එක රුපියලක්වත් ඒ අය පෞද්ගලික පරිහරණයට ගත්තාය කියලා කොතනකවත් තිබුණේ නැහැ. නමුත් මේ නඩුවක් පැමිණිලි කරලා නඩුවක් ගෙනිහලා මේක අහලා තමුනාංශ දන්නවා ඒ විත්තිකරුවන් නිදහස් කළා. ඒතකොට අපිට ඒ තීන්දුව නෙමෙයි මෙතන ප්‍රශ්න වෙන්නේ. මේනි නඩු යොමු කරන්නේ ඇයි? මොකද දේශපාලන පරිදි ගැනීම සඳහා. ඒ වගේම මේ විශේෂ අධිකරණයට යොමු කරපු හුඟක් නඩු එහෙමයි. එතකොට ඊළඟට මේ අල්ලස් නඩු දැන් මේ අල්ලස් නඩු මේ කොළඹ මහධිකරණයට යොමු කරන්න මෙයින් තීන්දුව වෙලා තියෙනවා. ඒක හොඳයි. දැනටමත් මේ අල්ලස් නඩු මිනිස්සු වෙන්නේ කොළඹ මහධිකරණේ අල්ලස් නඩු සඳහා විශේෂ අධිකරණයක් පිටවලා තියෙනවා. එතකොට මේ පිටවලා තියෙන ඒ අධිකරණය මගින් ඒ නඩු ඇසෙන්නේ. නමුත් මේ අල්ලස් අධිකරණයට ඉදිරිපත් වෙන නඩු කාට විරුද්ධ තියෙන නඩුද කියලා බැලුවොත් බොහෝ විට මේ විරුද්ධ පක්ෂයට සම්බන්ධ අයට විරුද්ධ තියෙන නඩු තමයි දේශපාලනඥයෝ වශයෙන් බැලුවොත්. දේශපාලනඥයන්ට විරුද්ධව තියෙන නඩු බැලුවොත් මේ විපක්ෂයේ දේශපාලනඥයන්ට විරුද්ධව පමණයි. එතකොට මෙවැනි කරුණු බැලුවාම අපිට මේ අධිකරණය කෙරෙහි විශ්වාසය මේ රටේ ජනතාව තුළ සීගයෙන් අඩු වීගෙන යනවායි කියන කාරණයට එකගැවෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සංශෝධනය ගැන අපි විරුද්ධත්වයක් නැහැ. ඒ සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන ආකාරයට කාර්යක්ෂමව මේ නඩු විභාග කරන තීන්දුව తీීමේ ගැනීමේ හැකියාව ඇති කිරීම හොඳයි. ඒ වගේම මේ අධිකරණයේ තියෙන අපක්ෂපාතිත්වය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නත් ඕනේ කියන කාරණය කියමින් මගේ වචනේ පියම අවසන්
කරනවා. වොන්ඩබල් අජිත් පි පෙරේරා වොන්ඩබල් මිනිස්ටර් Honorable Ajit P. Pereira.
Sorry, sir. Garu Karyasabha Sabhapathumani. අද ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා වෙන්නේ මේ ඉදිරිපත් කළ තිබෙන ගැසට් නිවේදනය මගින් අධිකරණ බලය පිළිබඳ සංශෝධනයක් සිදු වෙන්නේ ඒ කාලීන අවශ්‍යතාවයක් ඒ අපි අනුමත කරනවා ජෝන් සෙනරත්න කරු මන්ත්‍රීතුමා සඳහන් කළා විශේෂ අධිකරණ පිහිටවීම ගැන මම එතුමාට කියන්න කැමතියි පසුගිය රජයේ කාලේ සිදුවුණු බරපතල දූෂණ කියලා පොලිසිය පරීක්ෂණ කළා නීතිපතිතුමා නිගමනය කරලා අධිචෝදනා ගොනු කරලා නඩු ගණනාවක් දැන් විශේෂ අධිකරණවල ගොනු කරලා තියෙනවා අධිකරණ තුනක් පිහිටවීම අපේක්ෂා කළා දෙකක් දැන් පිහිටවලා තියෙනවා ඒ විශේෂ අධිකරණයේ ඉදිරිපත් කරලා තිබෙන්නේ පසුගිය රජයේ කාලේ සිදුවුණු දූෂණ ගැන පමණක් නෙමෙයි දැන් අපේ රජය ආවට පස්සෙත් බරපතල දූෂණ ක්‍රියාවක් සිද්ධ වුණා මහා බැංකුව සම්බන්ධව. ඒ සිදුවීම් පිළිබඳ මහා බැංකුව බැඳුම් කරේ හා සම්බන්ධව අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝෂියස් ඇතුළු ඒ දූෂිත කණ්ඩායමට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් දැන් මේ විශේෂ මහා අධිකරණයම තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් මේ පිළිබඳ විවාදය මේ පාර්ලිමේන්තුවේ තියෙන අවස්ථාවේදී ඔය විශේෂ අධිකරණ ගෙනීමට මූලිකව කටයුතු කර පුද්ගලයෙක් හැටියට අප කියා සිටියා පහුගිය රජය යටතේ සිදුවුණු වැරදි වගේම අපේ රජය යටතේ යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ වැරදි පිළිබඳවත් රටේ නීති අනුව කටයුතු කරනවා කියලා. දැන් ඔබතුමා සමහර මම හිතන්නේ ඒක ඔබතුමාට මගහැරෙන්නේ නැති නැත්නම් පුවත්පත් කියවනකොට ඒක මගහැරෙන්නේ නැති මම ඔබතුමාට විශේෂයෙන් කියන්න කැමතියි බැඳුම් කරේ හා සම්බන්ධව අධිචෝදනා පත්‍ර පිටු 20000කින් යුතු අධිචෝදනා පත්‍රයක් ගොනු කරලා තියෙනවා. මේ කාර්යයක් ගත වුණේ ඒකේ තිබෙන සංකීර්ණ භාවය නිසා. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන් ඔහු විදේශගතව ඉන්නේ ඔහුව උදර්පණය කිරීමට අවශ්‍ය කරන පදනම සකස් වෙන්නේ අධිචෝදනා ගොනු කිරීමෙන් පස්සේ නීතිපතිවරයා වෙනුවෙන් ඊයේ එතුමාගේ ප්‍රකාශකතුමිය කියා සිටියා දැන් උදර්පණය සඳහා වූ පියවරත් නිත්‍යානුකූලව ආරම්භ තියෙනවා කියලා. ඒ නිසා මම කියන්නේ මේ රජය නීතිය යුක්තිය ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණ විදිහට ක්‍රියා කළා නැහැ. කුමන කාලයක වැරදි සිදු වුණත් ඒ හැම වැරදක් ගැනම පරීක්ෂණ කරලා නීතිපතිවරයා මගින් ඒවා අධීක්ෂණය කරලා ඉන්පසුව නඩු පැවරීම කළා තියෙනවා. ඒ වගේම විශේෂ අධිකරණය මේ ඒ කටයුතු කරන ආකාරය ගැන ඔබතුමාම සහතිකයක් දුන්නා. දැන් ඒ විනිශ්චයකාරතුමල්ලා බොහොම හොඳ තීන්දුවක් දුන්නා කියන්නේ. දැන් ඒ මම ඔබතුමාගෙන් සහ ඔබතුමා නියෝජනය කරන කණ්ඩායමෙන් ඉල්ලා හිටින්නේ නිදහස් කිරීමේ තීන්දුවක් ලැබුණාම අගය කරනවා වගේම වරද කිරීමේ තීන්දුවක් ලැබුණාම අගය කරන්න කටයුතු කරන්න ඕන. නැත්නම් තමන්ගේ කණ්ඩායම කෙනෙක් නිදහස් වුණාම විශිෂ්ට තීන්දුවක් වෙලා තමන්ගේ කණ්ඩායම කෙනෙක් වරදකරු වුණොත් ඒක අහපත් කියලා කිව්වොත් එහෙම ඒකේ තර්කයක් නැහැ.
Honorable member
මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අණ්ඩායම් වශයෙන්
උඹට මයික් එක හම්බෙලා නැහැ
මන්ත්‍රී
මේක right මන්ත්‍රීවරු කණ්ඩායම් වශයෙන් මේ රජයේ ඇමතිවරු 8 දෙනෙකු විද්ව පැමිණිලි කරලා තියෙනවා අල්ලස් කොමිසමට එක නඩුවක්වත් එක පැමිණිල්ලක්වත් තාම පරීක්ෂණ සඳහා අරගෙන නැහැ ඒ වගේම සමහර පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කරලත් නැහැ දැන් මේ කරුණු සම්බන්ධව අද රටේ ජනතාව කතා කරනවා අධිකරණයේ තියෙන අපක්ෂපාතිත්වය හා ඍජු බව මැනීමට තියෙන කරුණු තමයි මේවා අල්ලස් කොමිසමත් අධිකරණය සමග සමගාමීව කටයුතු කරන්නේ
ගරු සභාපතිතුමනි ඒ අනුව මම කියන්න කැමතියි මේ රටේ අධිකරණ පද්ධතියේ තිබෙන ප්‍රමාදය වැළැක්වීම සඳහා මේ රජය බොහොම වැදගත් පියවර ගණනාවක් කරන් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු වලට හිටියේ රජයේ අධිනීතිඥවරු 118යි. කියන්නේ අනුමත වෙච්ච කාඩ්‍රක 118යි. අපේ පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු පිළිබඳ අධීක්ෂණ කාර්යක්ෂ භාවයේ නිර්දේශය අනුව ඉන් අනතුරුව ගරු අමාත්‍යතුමිය තලතතුගොල්ල මෙතුණිය ඒ අදාළ පියවර අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමත කරන ලද කාඩයක රජයේ අධිනීතිඥවරුන්ගේ 218 දක්වා වැඩි කිරීමට හැකියාව ලැබුණා. කියන්නේ 100%කට ආසන ප්‍රමාණයකින් රජයේ අධිනීතිඥවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරා. ඒක විශාල යෝධ පියවරක්. ඒ වගේම අපි දන්නවා රජයේ අධිනීතිඥවරුන් ඉතාම දුෂ්කර තත්වයක හිටි. ඔවුන්ගේ වැටුප් අතින් ඔවුන්ට සාධාරණයක් වුණේ නැහැ. ඉතාම අභියෝගාත්මකව දුෂ්කර සේවයක් කරන මේ රජ අධිනීතිඥුරුන්ගේ වැටු සාධාරණ විදිහට වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම විනිශ්චයකාරවරුන්ගේ වැටුත් බොහොම අඩු මට්ටමක තිබුණේ. ඒ වැටුපුත් වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. දැන් එතකොට ඒ වගේම මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් තිබුණා. මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 75 සිට 105 දක්වා වැඩි කරන්න පුළුවන්කම ලැබුණා. අමතර මහා අධිකරණ විනිශ්චයකාරවරු 30ක් පත් කිරීමට හැකියාව ලැබෙන පරිදි. ඒ නිසා දැන් කිසිම වෙලාවක මහා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් තිබෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට අලුත් අධිකරණ පද්ධතියක් පිහිටෙවුවා. දැන් මේ සියල්ලකම පෙනී යනවා අපේ රජය යුක්තිය පසුතැවීම පිළිබඳව දක්වන උනන්දුව. ඒ නිසා මම සතුටු වෙනවා මේ පිළිබඳව යම් යම් බොහෝ කාරණා දන්න අපේ ගරු මන්ත්‍රීතුමාත් ඒ වැදගත්ම කාරණේ අමතක වීමෙන් පේනවා. රටේ පුරවැසියන්ටත් ඒ වගේ ඒ දැනුමේ අඩුක අඩුකම් ඇති. අපි ඒවා දැනුවත් කරන්න ඕනේ. මේවා මේ පක්ෂපාත ભેදයක් නැතුවයි මේ පරීක්ෂණ වෙන්නේ. පක්ෂපාත ભેදයක් නැතුවයි මේ නඩු පවරන්නේ. පක්ෂපාත ભેදයක් නැතුවයි මේ නඩු සාධාරණ විදිහට විභාග වෙන්නේ කියන කාරණේ. අධිකරණ ඉස්සරහා සාක්ෂි තියෙනවා නම් වරදකරුවේ සාක්ෂි නැත්නම් නිදහස් වෙයි. ඒක තමයි යුක්තිය පසින් දෙලීමේ තිබෙන සාධාරණ ක්‍රමවේදය. ඒ වගේම කරු සභාපතිතුමනි, අපේ රජයේ කාලේ මේ බරපතල අපරාධ අඩු වෙලා තියෙනවා. 2015 ඉඳලා 2019 දක්වා කාල සීමාව තුළ මේ රටේ මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, ඒ වගේම සංවිධානාත්මක අපරාධ අඩු වෙලා තියෙනවා. මේක වැදගත් කාරණයක්. බොහෝ දෙනෙක් එක බරපතල සිද්ධියක් වුණාම ඒක සාමාන්‍යකරණී ලක් කරලා කියනවා මේ අපරාධ වැඩි වෙලා එහෙම කියනවා. නමුත් සංඛ්‍යාලේඛන බැලුවාම මම පොලිස් දෙපාර්තමේන්තුවේ මේ සංඛ්‍යාලේඛන ගෙන්න ගත්තා. බොහොම පැහැදිලිව පේනවා අපේ රජයේ කාලය තුළ මේ රටේ බරපතල අපරාධවල අඩුවීමක් තිබෙනවා. ඒ වගේම මේ රටේ යුක්තිය පසුතැවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමතාවය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මම හිටපු අධිකරණ අමාත්‍ය ජෝන්ස් වෙනත්තුමා කියපු කාරණය පිළිගන්න. මොකද යුක්තිය පසුතැවීම මේ රටේ හැම පුරවැසියෙකුගේම අපේක්ෂා. නඩු විභාග උනාට මදි. ඒ යුක්තිය පසුඳලන බව පුරවැසියන්ට දැනෙන්නට තේරෙන්නට අවශ්‍යයි. අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්න අවශ්‍යයි. නීතිපති දෙපාර්තමේන්තුව මගින් කරපු සමීක්ෂණයක් අනුව පෙනී ගියා අපේ රටේ මහා අධිකරණයක විභාගවල නඩුවක් ඒ සිදුවීමේ සිට අවසාන අභියාචනයේ අවසන් වීම දක්වා අවුරුදු 17කුත් මාස 2ක් ඇවරේජ් එක يعني සාමාන්‍ය අගේ වශයෙන් යනවා. ඒක සමාන නඩු අවුරුදු 25ක් යනවා. සමාන නඩු අවුරුදු 10කින් ඉවර වෙනවා. මේක විශාල කාලයක්. සාක්ෂිකරුවන්ට, විත්තිකරුවන්ට ඒ ඔවුන්ගේ මුළු ජීවිතේම හා සමාන කාලයක්. ඒතකොට මේ යුක්තියක් ලබා ගැනීමට මේ තරම් බරපතල කාලයක් ගතවීම විශාල ගැටලුවක්. දැන් මේ කාරණය ගැන මේ රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. අපි සතුටු වෙන්න අවශ්‍යයි මේ රටේ යුක්තිය පසුතැවීම පිළිබඳව කටයුතු පහසු වෙන්නට. මේ රටේ අලුතින් පහසුකම් ඇති අධිකරණ ගණනාවක් පිහිටවලා තිබෙනවා. ඒ වගේම අධිකරණවලට අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. හැබැයි මේ පිළිබඳ ලෝකයේ මේ අධිකරණවල කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී අපි බලන්නට ඕනේ ගුණාත්මක භාවය. ඕනවට වඩා වේගයෙන් නඩු විභාග කරලා නඩු විභාගයේ ගුණාත්මක භාවය පල්ලෙහාට ගියොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. දැන් අපිට ආසන්න තියෙන අපි වගේම පොදු නීති සම්ප්‍රදාය තිබෙන අපි වගේම ඒ බ්‍රිතාන්‍ය නීති ක්‍රමයේ උරුමය තිබෙන අපේ ජීවන මට්ටමට කිට්ටු ජීවන රටාවක් හැසිරීමක් තිබෙන මලේසියාව වැනි රටක් අද ඉතාම සාර්ථක වෙලා තිබෙනවා මේ යුක්තිය පසුතැවීම වේගවත් කිරීම පැත්තෙන්. අද මිනිමැරුම ඒ මිනිමැරුම සිදු වුණු දවසේ ඉඳලා අවුරුදු එකහමාරක් ඇතුළත සම්පූර්ණයෙන් විභාග කළා අවසන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් මේක වැදගත්. දැන් මිනිස්සු හිතනවා මිනිමරුමක් වුණාම වරදකරුවෙක් අතරඟුඩ ගත්තා මාස 3කට පස්සේ අප හම්බ වෙනවා. නැවත අර බරපතල අපරාධකරු සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනවා. ඔහුට අධිකරණයෙන් දඬුවමක් ලැබෙන්නේ අවුරුදු 15කට 20කට පස්සේ. එතකොට ඔහු තවත් අපරාධ කළා. මේක සමාජයේ විශාල වෛරයක් ඇති වෙන්න රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව සැකයක් ඇති වෙන හේතුවක්. නමුත් මලේසියාවේ මිනිමරුමක් සම්බන්ධ සැකකරුවෙකුට අප දෙන්නේ නැහැ. නඩුව අවසන් වෙනතුරුම රක්ෂණ භාරයේ තියලා නඩුව ඉවර කරලයි ඒ කටයුතු අවසන් කරන්නේ. මේ සම්බන්ධව මෙහෙම කරන්න පුළුවන්කම ලැබුණේ ඇයි කියලා බැලුවහම පෙනියන කාරණේ තමයි ඒ අග්‍රනිෂ්කාරතුමා සමගත් මම සාකච්ඡා කරා. ඒ අධිකරණ පද්ධතියේ සෑම ක්‍රියාදාමයක්ම ඒ තිබෙන කාර්යපටිපාටි ප්‍රොසීඩියර් සම්බන්ධ සෑම ක්‍රියාපටිපාටියක්ම ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. ඒ මුළු 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 ක්‍රියාවලියම අද ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. ඒ නඩුවක් ගොනු කිරීමේ ඉඳලා ඒ නඩු සටහන්ද ඒ සියලුම දේවල් විනිශ්චය ලබා දීමේදී ප්‍රකාශන පත් කිරීම ඇතුළු සියලු දේවල් ඩිජිටල් කරණයට ලක් කරලා තිබෙනවා. ඒතර විනිශ්චයකාරවරයාට තිබෙන්නේ ඒ නඩුවේ සාක්ෂි විශ්ලේෂණය කොට තීන්දුව ලබා දීමේ කාරණේ පමණයි. ඉතුරු පරිපාලන කාරණාවලින් විනිශ්චයකාරවරයා බැහැර කරලා තිබෙනවා. ඒ පරිපාලන කාරණාවලින් වැඩි ප්‍රමාණයක් ඩිජිටල් කරණය හරහා යාන්ත්‍රිකව සිදු වෙනවා. ඒ වගේම නීතිඥ මහතුරුන්ට මේ බොරු හේතු කියලා දින ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ විත්තිකරුවන්ට ඒ නඩු කල්දබා ගැනීමට උපක්‍රම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට එවැනි අපි වගේම සම්ප්‍රදායක් තිබුණා, අපි වගේම ප්‍රමාදයක් තිබුණා. පහුගිය අවුරුදු 5-7ක් විතර කාලය තුළ තමයි අද මේ මලයාසියාවේ මේ සාර්ථකත්වය ලබාගෙන තිබෙන්නේ. ඉතින් මේ අත්දැකීමත් හුවමාරු කරගෙන අපි අධිකරණ අමාත්‍යාංශය සමග ඩිජිටල් අතර පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයත් එකතු වෙලා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අධිකරණ පද්ධතිය සිවිල් අපරාධ ක්ෂේත්‍ර දෙකම ඩිජිටල් කරණයට ලක් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සියලුම අධිකරණ සම්බන්ධ කරගෙන. මේකට යන ආයෝජනය මේ අතිවිශාල මුදලක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ සඳහා ඇස්ටිමේන්තු කරලා තිබෙන්නේ රුපියල් බිලියන 3ක් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක කිලෝමීටරකට යන වියදම. ඉතින් මේක ලොකු මුදලක් නෙමෙයි. ඒර්නස්ට් ඇන්ඩ් යංග් සමාගම මුළු ලංකාවේම අධිකරණ පද්ධතිය පිළිබඳව විගණනයක් කළා තියෙනවා. ඒ වගේම මේ හා සම්බන්ධව ලෝකයේ මේ අධිකරණ ක්ෂේත්‍රයේ ඩිජිටල් කරණය හා සම්බන්ධව ප්‍රවීණතාවයක් තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ ඉන්න දැනුගත් විනිශ්චයකාරතුමාලාට ඒ වගේම අධිකරණ කාර්ය මණ්ඩලවලට තමන්ගේ වෘත්තීය කටයුතු පහසු වීම පිණිස කාර්යක්ෂම වීම පිණිස යුක්තිය පසඳලීම වඩාත් හොඳින් සිදු කිරීම පිණිස රටේ පුරවැසියගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ඉතාම ඉක්මනින් මේ රටේ සමස්ත අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණයට ලක් කිරීමට හැකියාව තිබෙනවා කියලා. ඒකට අවශ්‍ය දක්ෂ මේ තාවය අපේ ක්ෂේත්‍රයේ තිබෙනවා. ඒ තීරණ ඉක්මනින් ගෙන කටයුතු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ අධිකරණ කටයුතු නෛතික කටයුතු අධීක්ෂණ කාර්ක සභාවත් ඒ වගේම අපේ අමාත්‍යංශ දෙකත් උනන්දුවෙන් කටයුතු කරන බව මම විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ වගේම මේ රටේ මේ යුක්තිය පසඳලීම පිළිබඳව කාරණයක්, යුක්ති ඉටුවීම පිළිබඳ කාරණයක්, ඒ වගේම අල්ල සහ දූෂණය පිළිබඳ කාරණයක් සමග බැඳුණු වැදගත් අයිතිවාසිකමක් මේ රටේ පුරවැසියෝ දිනාගත්තා. ඒ තමයි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. දැන් වංචාවක් දූෂණයක් කරන්න හිතන පුද්ගලයෙකුට හිතේ බියක් ඇති වෙනවා නම් මේ තොරතුරු රටේ පුරවැසියන් දැනගනීවි, මේ තොරතුරු ලබා ගන්න පුළුවන් රටේ පුරවැසියන්ට කියලා ඔහුගේ වංචාව කරන්නේ නැහැ. මම හොඳ සරලම උදාහරණයක් කියන්න. පාසල් වලට ළමයි දාන්න මේ රටේ අම්මලා තාත්තලා හැමෝම වගේ විවිධාකාර පුංචි පුංචි වැරදි වැඩ කරනවා. බොරු ලිපිනයන් වලට ලියාපදිංචි කරනවා, බොරු ඔප්පු හදනවා. එතන ඉඳලා මේ දරුවන් ඇතුළත් කරගැනීමේ ප්‍රශ්නය තමයි මං හිතන්නේ හුඟක් පුරවැසියෝ මේ නීති විරෝධී වැඩක් කරන පළවෙනිම අවස්ථාව. නැත්තම් මේ වගේ බරපතල මේ බිල් හදනව බොරුවට මොනවද නොකරන්නේ. ඒතර මේ ක්‍රියාවලිය හරහා විශාල සමාජ අසාධාරණයක් සිද්ධ වෙනවා, සමාජ අසහනයක් ඇති වෙලා තියෙනවා. දැන් ඒ වගේම විදුහල්පතිවරු සමහර දෙනෙක් හැමෝම නෙමෙයි අල්ලස් ලබා ගන්න. ඒ වගේම සමහර ආදිශිෂ්ඨ සංගම් නියෝජනය කරන ඒ කණ්ඩායම් කල්ලි හදාගෙන සමහර ජනප්‍රිය පාසල්වල විශාල වශයෙන් මුදල් ලිපීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. දැන් මේවා පිළිබඳ අද යම් සීමාවක් ඇති වෙලා තියෙනවා. අද ඔවුන් කියන දෙයක් තමයි ඒවා සම්බන්ධ මේ දරුවන් දාන උනන්දු වෙන පුද්ගලයොත්, ඒ වගේම මේ ක්‍රියාවලිය සම්බන්ධ පුද්ගලයොත් කියන්නේ මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධව තිබෙන ඒ ලකුණු දාපු විදිය නම් ලයිස්තු මේ සියල්ලම තොරතුරු දැනගැනීමේ පනත යටතේ සාමාන්‍ය පුරුෂයෙකුට ලබා ගන්න පුළුවන්. ඒ නිසා බොරුවට ලකුණු දැම්ම නම්, ඒ වගේම ව්‍යාජ ලේඛන ලකුණු දැම්ම නම් මේක අල්ල ගන්න පුළුවන්. දැන් ඒ නිසා අද දරුවන් ඇතුළත් කරගැනීමේ පාසලට දරුවන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලියේ සෑහෙන පමණට පිරිසිදුකමක් ඇති වෙලා තිබෙනවා. දැන් ඒ වගේම ඕනම ටෙන්ඩරයක් පිළිබඳව, ඕනම වෙනත් ඉඩම් පිළිබඳ තොරතුරු, එවැනි ඕනම කාරණයක් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ තත්වය ඇති වුණේ එක පැත්තකින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් කරපු නිසා ඒ වගේම තොරතුරු දැනගැනීමට ඇති පන තොරතුරු දැනගැනීමේ පනත මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නිසා අපි ස්තුතිවන්ත වෙන ගරු කතානායක කරුජයසිරි මෙතුමාට එතුමා තමයි තොරතුරු දැනගැනීමේ පනත නීතියක් බවට පත් කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරපු දේශපාලන නායකයා අපි තවරු දව කළා එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ ඒ එම නීතියේ ප්‍රතිඵලයක් හැටියට අද රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන ජනතාවට වග කියන තත්වයක් ඇති වෙලා තිබෙනවා ඒ වගේම ඒ ආයතනයක් ප්‍රතික්ෂේප කරොත් අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අභියාචනා මණ්ඩලයත් ඉතාම හොඳ සාර්ථකව ක්‍රියාත්මක කරගෙන අපි දන්නවා. ඒ නිසා මේ රටේ මේ තොරතුරු දැනගැනීමට පුරවැසියට තියෙන අයිතිය තහවුරු කරලා ප්‍රායෝගිකව එක ක්‍රියාත්මක කිරීම හරහා අද යම් ප්‍රමාණයකට අල්ල සහ දූෂණයට ඇති අවස්ථාව අඩු වෙලා තිබෙනවා. මම කියන්නේ ඒක නැති වෙලා තියෙනවා කියලා අඩු වෙලා තිබෙනවා. තව ඉස්සරහට යද්දී තවත් මේක සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඒ වගේම අපේ රටේ අල්ල සහ දූෂණය පිළිබඳව නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ තිබෙන ප්‍රධාන නීති තුනම යල්පැන ගිහින්. දැන් වත්කම් හා බැරකම් ප්‍රකාශය ගත්තොත් එහෙම බොහෝම යල්පැන ගිය ආකෘතියක්. ඒ වගේම ඒවා ලබා නොදීම ගැන ප්‍රමාද වීම ගැන නිසි කාර්යපටිපාටියක් නැහැ. අපි දැක්ක පහුදවසවල තිබුණු අඩු තීන්දුව හරහා අපිට මේ නීතියේ තිබෙන අඩුපාඩුකම් පේනුණා. කියන්නේ පළවෙනි වතාවට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම පිළිබඳව නඩු විභාග වෙන්න ගත්තා. ඒ නඩු විභාග අතරදී අපිට පෙනී ගියා ඒවා ඒ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඌ ඒ ක්‍රියාදාමයේ තිබෙන අඩුපාඩුකම්. දැන් ඒව හදා ගන්න තියෙනවා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ මගින් අපි එකඟතාවයක් ඇති කරගත්තා. අන්තර්ජාතික දූෂණයට එරෙහි අන්තර්ජාතික ප්‍රඥප්ති හා ගැළපෙන නීති අපේ රටේ සකස් කර ගන්න ඕන කියලා. දැන් ඒ නිසා පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු කාරක සභාවේ එකඟතාවයක් ඇති වුණා. දැනට අල්ල සහ දූෂණය පිළිබඳ මෙරටේ තිබෙන සියලුම නීති ප්‍රධාන නීති තුනක් තිබෙනවා. ඒ ප්‍රධාන නීති තුනම සංග්‍රහිත කරලා තනි නීතියක් වශයෙන් ඉදිරිපත් කරා. අතවශ්‍යම මේ තනි නීතියක් වශයෙන් මේක ඉදිරිපත් කිරීම ගැන සියලු දෙනාම එකඟ වුණා. අපේ බලාපොරොත්තු තිබුණේ පහුගිය පෙබරවාරි මාර්තු මාස වෙනකොට මේක මේ නීතිය සම්මත කරගන්න. නමුත් ඔක්තෝබර් මාසයේ ඇතිවෙච්ච අවිනිශ්චිත තත්ත්වයත් එක්ක ඒක ප්‍රමාද වෙලා තියෙනවා. දැන් සෑහෙන දුරකට මේ කටුම්පත අවසන් වෙලා තිබෙනවා. මම විශ්වාස කරනවා තව මාස කීපයක් ඇතුළත මේ සංග්‍රහිත තනි නීතිය සම්මත කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. එහෙම වුණාම කාලයට ගැලපෙන පරිදි අපිට මේ නීතිය සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ප්‍රමුඛතාවයක් ඒ අදාළ පාර්ශ්වකරුවන් සියලු දෙනාම ලබා දිය යුතුව තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් අපේ රටේ මේ අල්ල සහ දූෂණය පිළිබඳ ප්‍රශ්නය අපි දකින්නට ඕනේ ඒ යම් පුද්ගලයෙක්ව අතරංගුටගෙන නඩු පවරා දඬුවම් කිරීමෙන් අවසන් වෙන කාරණයක් හැටියට නෙමෙයි. හොරකමට, දූෂණයට, වංචාවට තියෙන පෙළඹවීම ලෝකේ හැම තැනකම තියෙනවා. ඒක ලෝකේ දියුණුව කියන රාජ්‍යවලත් තිබෙනවා. දුප්පත් රටවලත් වැඩියෙන් තිබෙනවා. ඒතර දැන් මේක අපේ සංස්කෘතිය තුළ, දේශපාලන සංස්කෘතිය තුළ මුල් බැහැගෙන ගිහිල්ලා තියෙනවා. දැන් මේ මුල් බැහැගෙන ගිහිල්ලා තිබෙන මේ දූෂණය පිළිබඳ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අපට යම් යම් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්න සිදු වෙයි. මොනවද අපි මේ ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග? දැන් එක ක්‍රියාමාර්ගයක් තමයි ඒ දූෂණයෙන් උපයන මුදල් එළිදරව් කර ගැනීමට සහ ඒ වගේම දූෂණයෙන් උපයන මුදල් භාවිතා කිරීමේදී රජය විසින් ඒවා සොයා ගැනීමට හැකිවන පරිදි පද්ධති ගොඩනැංවීමට හැකිවේ. ඒ සභාපතිතුමනි, ලෝකයේ ඉතාම සාමකාමී දියුණු රාජ්‍යයක් ෆින්ලන්තය. ෆින්ලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ ඇමතුමියගෙන් මම විමසීමක් කරා. මේ රටේ මේ දූෂණය මේ තරම් අවම ප්‍රමාණයක් වෙන්නට හේතුව මොකක්ද කියලා. එතුමිය මට ප්‍රකාශ කළේ දූෂණයෙන් උපයාගත් මුදල් වියදම් කිරීමට ඒ රට තුල නොහැකි. පුද්ගලයෙක්ගේ නිත්‍යානුකූල ආදායම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දෙකෙන්ම උපයන ආදායම වාර්තා වෙනවා. ඒ වගේම ඒවා වියදම් කිරීම වාර්තා වෙනවා. ආදායමට වඩා වැඩිපුර වියදම් කිරීමක් සිදු වෙනවා නම්, ආදායමට වඩා වැඩිපුර බැංකු ගිණුම්වල තිබෙනවා නම්, ආදායමට වඩා වැඩිපුර වත්කම් තිබෙනවා නම්, ඒවා ස්වයංක්‍රීය ලෙස රාජ්‍ය ව්‍යුහයට වාර්තා වෙනවා. දැන් එලිසා ඒ වගේම යම් යම් මුදලකට වඩා ඒ රට නම් ඒ මුදල් ඒකකයේ 200ක් ඒ මුදල් ඒකක 200කට වඩා වැඩි ප්‍රමාණයක සෑම ගණදෙනුවක්ම බැංකු හරහා සිදුවිය යුතු තිබෙනවා. කාඩ්පත් හරහා සිදුවිය යුතු තිබෙනවා. ඒ නිසාම බදුකරණය පහසු වෙලා තිබෙනවා. ඒ නිසා ඒ සංස්කෘතිය ගොඩනැගිලා තිබෙනවා. සංස්කෘතිය ගොඩනැගිලා තිබෙනවා. ඒ කියන්නේ සොරකම් කර උපයාගත් මුදලකට වටිනාකමක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ අදහස අපි වැනි පොඩි රටකට පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
කර අමතිතුමා විනාඩි දෙකක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඒ නිසා අත වශයෙන්ම මේ රාජ්‍ය පද්ධතිය ඩිජිටල් කරණයට ලක් කිරීම හරහා අපිට පුළුවන්කම ලැබෙනවා දූෂණය අවම කරගන්න. දැන් අපේ රටේ මෙවැනි පද්ධතියක් ගොඩනැගීම සඳහා එක පැත්තකින් දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයා අවශ්‍යයි. මම ඊටම සතුටින් කියන්න කැමති අප අමාත්‍යංශයේ මේවන විට ලංකා ගවර්න්මන්ට් නෙට්වර්ක් සහ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් කියලා ඒ හાર્ඩ්වෙයා පැත්ත හදලා අවසන්. දැන් සියලුම රාජ්‍ය ආයතන වෙන වෙනම පවත්වාගෙන යන තොරතුරු සම්බන්ධ කර එකිනෙක ආයතනවලට අනෙක් ආයතනවලේ තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය වන මෘදුකාංගේ සොෆ්ට්වෙයා හදා ගන්න තිබෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි, National Data Interoperability and Identity Platform කියන මෘදුකාංගය ඇති කරලා ඒ හරහා මුළු රාජ්‍ය ව්‍යුහය තුළම තිබෙන සියලුම තොරතුරු බැංකු ඇතුළු, ඒ කියන්නේ රාජ්‍යයට අයිති සහ රාජ්‍ය විසින් රෙගුලාසි මගින් කළමනාකරණය කරන ඒ සියලුම ක්ෂේත්‍රවල තිබෙන තොරතුරු එකිනෙක ආයතනයට යම් යම් කොන්දේසි වලට යටත්ව ලබා ගැනීමට හැකිවන පරිදි පද්ධතියක් ගොඩනගන්න. දැන් එහෙම කරාම එක අතකින් තොරතුරු වහම ලබා ගන්න පුළුවන් පරීක්ෂණ ආයතනවලට, ඒ වගේම බදුකරණය පිළිබඳ වංචාවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම යම් පුද්ගලයෙක් අයුතු ලෙස පොහොසත් වෙන බව පේනවා නම් ඒවා ඉක්මනින් එළදරව් වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි අර වරදකරුවන් අල්ලා හිරේ දැමීම කියන ක්‍රමය තවදුරටත් කරගෙන යා යුතුයි. හැබැයි ඒ වගේම සමාජය තුළ දූෂණයට අල්ලසත ඇති ඉඩකඩ අවම කිරීම සඳහා අප පියවර ගත යුතුව තිබෙනවා. ඒසේ පියවර ගත හැකි නවීන තාක්ෂණික උපක්‍රම හරහා, විශේෂයෙන්ම මේ ඩිජිටල් කරණය හරහා අපට මේ පියවර ගැනීමට හැකියාව තිබෙනවා. අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා මේ නව තාක්ෂණ යුගයට පියනවන්න. අපි දන්නවා අනාගතයේ මේ එන්නේ හතරවෙනි කාර්මික විප්ලවය, ඒ කියන්නේ ඩිජිටල් සයිබර් සිස්ටම්ස් පිළිබඳ යුගයේ මේ සයිබර් සිස්ටම්ස් අපි මේ රටේ හඳුන්වා දෙනකොට අපිට පුළුවන්කම ලැබෙවි එක අතෙන් පොදුවේ රටේ ආර්ථිකය දියුණු කරන්න, අනිත් පැත්තෙන් පුරවැසිය ශක්තිමත් කරන්න, ඒ වගේම අල්ලසට හා දූෂණයට තියෙන මඟ අවුරන්න. ඒ නිසා ඒ බලාපොරොත්තු ඇතුව මේ වටිනා විවාදය අවසන් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි මන්දු. හොන්ඩරබල් විජිත හේරත්.
කාර්ක සභාපතිතුමනි, අල්ලස දූෂණය වංචාව නිසා අපේ රටේ ආර්ථිකය ගෞගානක් ආපස්සට යමින් තියෙනවා. ඉතිහාසෙත් අපේ රටේ ආර්ථිකය මෙතරම් විනාශයකට ගියේ මේ අල්ලස වංචාව දූෂණය නිසා. අදත් ඒ එසේමයි. මේ වැළැක්වීම සඳහා පවතින නීති වෙනස් කළ යුතුයි. ඒ පිළිබඳව අද ඉදිරිපත් කළ තියෙන මේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කාලෝචිතයි කියලා අපි මුලින්ම කියන්න කැමතියි.
ඕඩර් ඕඩර් ප්ලීස් හොන්ඩරබල් විමල් රත්නායක will take the chair.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එකන සංවිධාන පනත වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරනාවක්. විශේෂයෙන් මේ අල්ලස් පනත සක්‍රිය කිරීම සඳහා මහාධිකරණ ක්‍රියාවලියක් හරහා අල්ලසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙවැනි සංශෝධනයන් අත්‍යවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. එනමුත් මේ ක්‍රියාපටිපාටිය වෙනස් කරාට පමණක් මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම සිද්ධ වෙන්නේ නැහැ. පහුගිය කාලයේ පුරාවට මේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීම සඳහා යම් යම් සංශෝධන ගෙනාවා. අදත් මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් නිවේදනයත් අධිකරණ පද්ධතියේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීම සඳහා වෙච්ච සංශෝධනයක්. නමුත් අපි දැක්කා මීට කලින් 2018 අංක 8 දරන සිවිල් නඩු විධාන පිළිබඳ සංශෝධනය ගෙනාවා. එතනදි සිද්ධ වුණේ මේ ක්‍රියාපටි පාටියේ වෙනස් කිරීමක්. ඒක කළ යුතු දෙයක්. නමුත් ඒක කළ පමණින් ඒ අධිකරණ ක්‍රියාවලිය වේගවත් වුණේ නැහැ. උදාහරණයකට ගත්තොත් අපි හිතමු 20 දෙනෙක් විතර ඉන්න බෙදුම් නඩුවක් පිළිබඳව ඒ බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන් 20ක් ඉන්නෝ එක් බෙදුම්කරුවෙක් ඔහු ඉදිරිපත් කරන මැනුම්කරණය සමහර වෙලාවට අනිත් බෙදුම්කරුවන් පිළිගන්නේ නැහැ. එවැනි තත්ත්වයකදී නැවත ඉඩම් මැනුම්කරණයකට යන්න වෙනවා. ඒ ඉඩම් මැනුම්කරණය ඉදිරිපත් කරාම තවත් පාර්ශ්වකරුවෙක් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඔහුගේ විරුද්ධත්වය පළ කරනවා. ඒ 20 දෙනෙක්ගේ බෙදුම් නඩුවක් උසාවියක අහලා ඉවර කරනකොට කොයිතරම් ප්‍රමාණයක් කාලය ප්‍රමාණයක් යනවද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මෙතන ඇත්තටම මේ ක්‍රියාපටි පාටිය වෙනස් කරනවා වගේම හරයාත්මක වෙනස් කිරීමක් කළ යුතුව තියෙනවා. ඒ නිසා අධිකරණවල අද රටේ ජනතාවගේ පැත්තෙන් නැගෙන මැසිවිල්ල තමයි අධිකරණ තියෙනවා, නීති තියෙනවා. නමුත් නඩු අහන එක කල් යනවා, වසර ගාණක් ප්‍රමාද වෙනවා. අල්ලස් චෝදනා සම්බන්ධයෙන් තියෙන නඩු පවා අවුරුදු ගාණක් දිග්ගැස්සේ. සාමාන්‍යයෙන් අපේ රටේ සිවිල් නඩු තමයි දීර්ඝ කාලයක් ඇදෙන්නේ. අවුරුදු 20-30 සිවිල් නඩු දිග්ගැස්සෙනවා. සිවිල් නඩු දිග්ගැස්සෙනවා වගේම අද තියෙන මහාධිකරණවල මේ අල්ලස් චෝදනා පිළිබඳ තියෙන නඩුත් දිග්ගැස්සමින් තියෙනවා. විශේෂ මහාධිකරණ පිහිටවීම සඳහා වෙච්ච පනතක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඒ පනත සම්මත කළාත් දැන් වසර එකහමාරකට වැඩි. ඒ පනත ඉතා පැහැදිලිව නිශ්චිතව තිබුණා. විශේෂ මහාධිකරණ තුනක් ස්ථාපිත කරා. නමුත් ආණ්ඩුව තාමත් අසමත් වෙලා තියෙනවා. ඒ අධිකරණ තුන ස්ථාපිත කරා. ඒක අවුරුදු එකහමාරක් ගත වෙලත් නීතිය තියෙද්දිත් ආණ්ඩුවට බැරි වුණා නම් ඒ විශේෂ මහාධිකරණ තුන පිහිටවන්න ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? මේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආණ්ඩුවට ඇත්ත උමනාවක් නැහැ කියන එක. නිකන් පවත්තගෙන යන්නේ යම් යම් දේවල් කරනවා තමයි. හැබැයි මේ චෝදනා ගොඩ ගැහිලා චූදිතයෝ පිළිබඳ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරයන් දියත් වෙලා ජනතාව තුළ ඒ පිළිබඳ ලොකු විරෝධයක් ඇති වෙලා අවසානයේදී ජනතාවගේ පැත්තෙන්ම ඒ විරෝධය ආපස්සට හරව ගන්න තැනකට රට තල්ලු වෙලා තියෙනවා. ඇයි? ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ චෝදනා සම්බන්ධයෙන් නිශ්චිතව ඉක්මනින් ඒවා විභාග කරලා අවශ්‍ය කරන නඩු තීන්දුව තීරණ ලබා දෙයි. එනිසා අධිකරණ පද්ධතියේ ප්‍රශ්නයක් නෙමෙයි. අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන හරයාත්මක වෙනස්කම් නොකිරීම නිසා අද අධිකරණයේ පිළිබඳ තියෙන විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඒක විනිශ්චයකාරවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නීතිඥවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. රට පාලනය කරන ආණ්ඩුව දැනගත යුතු කාරණාවක්, ආණ්ඩුව විසින් වෙනස් කළ යුතු කාරණාවක්. ඇත්තම ගත්තොත් මට කලින් කතා කරපු ඇමතිතුමා කිව්වා මේ අධිකරණවල විය යුතු ඩිජිටල්කරණය ගැන. ඩිජිටල්කරණය කතාව නම් හොඳයි. හැබැයි ප්‍රායෝගිකව අපේ රටේ කොහෙද එහෙම තියෙන්නේ? සාක්ෂි සටහනක් ගන්න මහේස්ත්‍රාත් උසාවියක මහාධිකරණයක යම්කිසි නඩුවක් අහලා ඉවරුණාට පස්සේ සාක්ෂි සටහන් ටික ලියලා ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද? ස්ටෙනෝග්‍රාෆර්ස්ලා ඒක සටහන් කරගෙන ඒවැ තියෙන අඩුලුහුඩුකම් ආපහු සංශෝධනය කරමින් ඒව හදලා සාක්ෂි සටහන් ටික නිවැරදිව හදන්න මාස ගාණක් යනවා. ඒක ඒ පුද්ගලයන්ගේ වැරද්දක් නෙමෙයි. ඒතර ලෝකේ දියුණු වෙලා තියෙන තත්ත්වය අද ඩිජිටල් කරණේ ඉහළට ගිහිලා තියෙන අවස්ථාවකදී සිංගප්පූරුව මැලේසියා වගේ අපේ ආසන්නතම රටවල් වල පවා සාක්ෂි සටහන් ටික ඒ මොහොතේ නඩු අහන මොහොතේ වොයිස් රෙකෝඩින් එකෙන් ඒව ඔක්කොම රෙකෝඩ් වෙලා ඊමේල් වලින් සාක්ෂි සටහන් ටික අදාළ පාර්ශ්වයන්ට යනවා. තුන් නඩුකාරවරුන්ට, නීතිඥවරුන්ට, ඒ වගේම විත්තිකරුවන්ට, පැමිණිලිකරුවන්ට ඉතා පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා. අපේ රටේ තාම එතෙන්ට අපි ගිහිල්ලා
නැහැ.
තාම සමහර තැන්වල ටයිප් රයිටරෙන් ටයිප් කරනවා. දුර එහෙම තත්ත්වයක් තුල අපි කොහොමද මේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්නේ? වේගවත් කරන්න ආණ්ඩුව මොකද්ද දක්වලා තියෙන උනන්දුව? ඒ සඳහා වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය කොහොමද? ආණ්ඩුව හැමදාම මේ කෝටි ගණන් මිලියන ගණන් සල්ලි නාස්ති කරද්දී ඇත්තටම දූෂණ වංචාව නැවැත්වීම සඳහා අල්ලස්ෝ දූෂණ කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කරන චෝදනා කඩිනමින් විභාග කිරීම සඳහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න තවමත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි විශේෂ මහාධිකරණෙත් නඩු කල්ලා. විශේෂ මහාධිකරණේ පිහිටෙවුවම ජනතාවට ලොකු බලාපොරොත්තුවක් ආවා. දවස ගානේ නඩු ටික අහලා අදාළ චූදිතයන්ට දඬුවම් දීලා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි, යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉස්සරහට යයි කියලා යම් බලාපොරොත්තුවක් ඇති කරගත්තා. නමුත් අදේ බලාපොරොත්තු බිඳ වැටලා විශේෂාධිකරණේ පිහිටවල තියෙනවා. හැබැයි විශේෂාධිකරණෙත් තාම ඉවිගමනින් තමයි මේතත් මේව ඉස්සරහට
යන්නේ.
එහෙම වෙනකොට චූදිතව බඩපිනුම් ගන්න. චූදිතව බඩපිනුම් ගහලා ජනතාව ඉස්සරහට ඇවිල්ලා පුරාජයරු ගන්න. ජනතාවටත් අර තිබිච්ච චෝදනා අමතක වෙලා යනවා. ඒක ආණ්ඩුවේ වැරද්දක් මිසක් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැරද්දක් නෙමෙයි. ඒ නිසා හොඳයි විජිටල් කරන්නේ හොඳයි. ඇත්තටම වෙනවනම් ස්මාර්ට් කෝට් හවුස් එක ස්මාර්ට් කෝට් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න. ඒක කරන්න එච්චර අමාරු නෑ. පටන් ගන්න අඩුම ගානේ ඉහළ උසාවි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනාධිකරණයෙන් පටන් ගන්න. ස්මාර්ට් කෝට් හවුස් එක පටන් ගන්න කලින් අභියාචනාධිකරණයේ තියෙන පුරප්පඩු ටික පුරවන්න. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන්න මාස ගාණක් තිස්සේ. ඒකට අවශ්‍ය කරන සුදුසු පුද්ගලයන් නම් කරලා ඉවන්නේ ව්‍යවස්ථා සභාවට. ඉතින් එහෙම කරන්නේ නැතුව කොහොමද අභියාචනාධිකරණයේ පුරප්පඩු ටික පුරවන්නේ? අභියාචනාධිකරණයේ පුරප්පඩු ටික පුරවන්නේ නැතුව කොහොමද නඩුකඩිනම් කරන්නේ? අපි කතා කරනවා ඩිජිටල් කරණය ගැන. අපි කතා කරනවා ස්මාර්ට් කෝඩ් සිස්ටම් එකක් ගැන. නමුත් ඇති වෙලා තියෙන පුරප්පඩුව ඒ අදාළ සුදුසු පුද්ගලයන්ගෙන් පුරවන්නේ නැහැ. ඒකටත් නුසුදුසු පුද්ගලයෝ තමයි පුරවන්න උත්සාහ කරන්නේ. ඒ නිසා කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. අර කතා කරනවා ඩිජිටල් කරණය ගැන. හැබැයි ඊට මෙහා කරන්න ඕනේ දේවල් කරන්න. අද කොළඹ දිස්ත්‍රික් උසාවියට යන මුළු රටේම ජනතාව වැඩිම නඩු ප්‍රමාණයක් අහන තැන හල්ස්ප්‍රොෆ් උසාවිය. මේකම හල්ස්ප්‍රොෆ් මහත්තයාගේ ගෙදර. මේ අවුරුදු ගාණක් පුරා වස්තුවක් වලට පත් වෙලා තියෙන බිල්ඩින් එක. දැන් නීතිච්ච මහත්තුරු ඒ උසාවි සංකීර්ණයේ පින්තූර ගහලා Facebook වල යවනවා තමන්ගේ හිතවතුන්ට ෂෙයා කරන. කොයි වෙලාවේ කඩන් වැටෙයිද? අද කොළඹ දිස්ත්‍රික් උසාවිය කොයි මොහොතේ කඩන් වැටෙයිද කියන භීතියක් තියෙනවා. සහරාල්ල බෝම්බ ගහනවට ගහනකම් ඉන්න දෙයක් නැහැ. මේ ස්වභාවිකව මේ බිල්ඩින් වල තියෙන පරණකම නිසා ගරා වැටෙන තත්ත්වය නිසා කොළඹ දිසාධිකරණ කොයි මොහොතේ කාරි කඩන් වැටෙනවා. ඒව හදන්න. සා ඩිජිටල් කරන්නේ හොඳයි. ඒ ස්මාර්ට් කෝඩ් සිස්ටම් එක හොඳයි. හැබැයි එතෙන් යන්න කලින් මේ මූලික දේවල් ටිකවත් සම්පූර්ණ කළොත් හොඳයි කියන එක මම අවධාරණය කරනවා. දැන් ආණ්ඩුව මහාධිකරණ විනිශ්චයකාරවරුන් ගැන කතා කරා. මහාධිකරණ විනිශ්චයකාරවරුන් ඇත්තටම පුරප්පඩු සම්පූර්ණ කළා නැහැ. තවමත් අපේ රටේ මහාධිකරණ විනිශ්චයකාරවරුන් බොහෝ පිරිසක් තවත් උසාවි වල වැඩ බලනවා. උසාවි දෙක තුනක වැඩ කරනවා. ඒක ඉතා අමාරු වැඩක්. උදාහරණ ඕනනම් දෙන්න අනුරාධපුරේ මොණරාගල අම්පාරේ ඒ දිස්ත්‍රික් වල මහාධිකරණ විනිශ්චයකාරවරුන් පළාත්බද මහාධිකරණ විනිශ්චයකාරවරුන් තවත් උසාවි වල වැඩ බලන උසාවි දෙක තුනක වැඩ කරන. ඒකට අවශ්‍ය කරන මහාධිකරණ විනිසුරුන්ගේ බඳව ගැනීම කරලා නැහැ හරියට. බඳවගත්ත මහාධිකරණ විනිසුරුන්ට යම් කිසි දීමනාවක් දෙනවා. පඩියක් දුන්නා. ඒ දීමනාව දෙන්නකොට දුන්නා පෙට්‍රෝල් දීමනාව පෙට්‍රෝල් ලීටර 225. ආණ්ඩුව මොකද්ද කරේ? පෙට්‍රෝල් ලීටර 225ක් දීලා රුපියල් 90000ක් වියදම යනවා ඒකට. ඒකෙනුත් 124ක් බදු ගහන. මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට සහ අනිකුත් විනිශ්චයකාරවරුන්ට ඒ පෙට්‍රල් දීමනාව කියලා දීමනාවක් ලබා දීලා ඒ දීමනාවෙන් 124ක් බදු විදිහට ආපහු අය කරගන්න. සාමාන්‍යයෙන් එක උසාවියක නිත්‍ය වශයෙන් වැඩ කරද්දි ඔහු කලින් හිටපු උසාවියේ යම්කිසි නඩුවක් පිළිබඳව තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න ඒ නඩුව අහලා තිබුණා නම් ඒ නඩුවේ තීන්දුව ආපහු ලබා දීම සඳහා ඒ උසාවියට යනවා. උදාහරණයක් විදිහට කොළඹ උසාවියට මාරුවීමක් ලැබපු කෙනෙක් මොණරාගල උසාවිය කලින් හිටියා නම් ඒ නඩු තීන්දුව ලබා දෙන්න සමහර අවස්ථාවලදී මොණරාගලට යන්න වෙනවා. ඒක රාජකාරීමේ අවශ්‍යතාවයක්. ඒ සඳහා යම් කිසි දීමනාවක් ලබා දිය යුතුයි. ඒ ලබා දීමක් වෙනවා. හැබැයි ඒකට ටැක්ස් ගහන. ඒකට බදු ගහන. ඒතුර ආණ්ඩුව මොකද්ද මේ කරලා තියෙන්නේ? විනිශ්චයකාරවරුන්ව රවට්ටලානේ තියෙන්නේ. දීමනාවක් දෙනවා කියලා ලොකුවට අංක වලින් පෙන්නලා 90000ක් දෙනකොට 124ක් ටැක්ස් වලින් ගන්නකොට 21600ක් ආපහු බදු ගන්න. 90000ක් දීලා 21600ක් බදු විදියට ආණ්ඩුවට ආපහු අය කරගන්නකොට ඇත්තටම මහාධිකරණ විනිසුරුන්ට ලැබෙන්නේ රුපියල් 68400. ඒ නිසා ඒවා මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ඒ කාර්යක්ෂමතාවේ වැඩි කරපු එකක් නෙමෙයි. ඒවා රවට්ටපු එකක්. විනිශ්චයකාරවරුන්වත් රවට්ටන ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඒස පඩි වැඩි කරනවා, දීමනා වැඩි කරනවා කියලා අවසානයේදී අංක ගණන් වලින් වැඩි කරලා බදු විදිහට ඒකෙන් 125ක්ම කපාගෙන තියෙනවා. ඉතින් මේවා වෙනස් කළ යුතුයි ඒ කාර්යක්ෂමතාවේ ඇති කරන්න නම්. ඒ වගේම දරු මුරාසන නඩු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ උසාවි පද්ධතියේ ඉන්න සේවකයන් පිළිබඳ කාරණාවක් මතු කරන්න කැමති. උපලේඛනගත රජයේ නිලධාරීන්ගේ සේවාවක් තියෙනවා. 1982 ගැසට් එකට අනුව බඳවගත්ත නිලධාරි ප්‍රමාණය. දැනට 7000ක් විතර සේවකයෝ මේ අධිකරණ පද්ධතිය වැඩ කරනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි 112 වෙනි වගන්තියේ මේ පිළිබඳ සඳහන් වෙනවා. 114.6 කියන ඒ වගන්තියේ පස්වන උපලේඛනයට අනුව කවුද මේ උපලේඛනගත රජයේ නිලධරයන් කියන එක ඉතා පැහැදිලිව තියෙනවා. ලිපිකරුවන්, පිස්කල් නිලධාරීන්, ලඝු ලේඛකීන්, යතුරු ලේඛකීන්, ඒ වගේම පොත් බැඳුම් කරුවා. මේ අය තමයි අපේ රටේ උපලේඛනගත රජයේ සේවකයන්. ඒ උපලේඛනගත රජයේ සේවකයෝ සාමාන්‍ය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ බඳව ගන්න රජයේ සේවකයන්ට වඩා වෙනස්. 1982 මේ අය බඳව ගන්නකොට සාමාන්‍ය රජයේ සේවකයන්ට වඩා යම්කිසි එක් ශ්‍රේණියක් ඉහළින් තමයි බඳව ගත්තේ. එහෙම බඳව ගන්න හේතු වුණේ මේ අධිකරණ කොමිෂන් සේවා සභාව යටතේ තමයි මේ නිලධාරීන්ගේ රාජකාරී තියෙන්නේ, රෙජිස්ට්‍රාර්වරයාගේ සිට. ඒතර ඒ අධිකරණ සේවා කොමිෂම යටතේ රාජකාරී කරනකොට ඔවුන්ට සීමාවන් තියෙනවා. ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ. ඔවුන්ට අතිකාල දීමනා නැහැ. ඔවුන්ට වෙනත් දීමනා නැහැ. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට උසස් වීම් ලබා දෙන්නෙත් නැහැ. ඔවුන්ව නැවත වෙනත් රජ ආයතන වලට ස්ථාන මාරු වීම් දෙන්නේ නැහැ. අවම උපරිම වශයෙන් ඔවුන්ට ලැබෙන්නේ එක් අධිකරණයක සිට තවත් අධිකරණයකට ස්ථාන මාරුවක් විතරයි. මොකද අද වෙනකන් මේ විශේෂ උපලේඛනගත රජයේ සේවකයන්ට උසස් වීම් ප්‍රතිපාටියක් නැහැ. ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ. අතිකාල දීමනා නැහැ. විශේෂ දීමනා නැහැ. වෙනත් රජ ආයතනයකට මාරු වීමක් කරගන්න බෑ. හැබැයි ඒ වගේම තමයි ඔවුන්ට කිසිඳු දීමනාවක්වත් නැතුව, දේශපාලන අයිතිවාසිකමක්වත් නැතුව ඔවුන්ට උසස් වීමේ ප්‍රතිපාටියක්වත් හදලා නැහැ. ඒතර මේ වැනි සේවකයෝ 7000ක් විතර ඉන්නවා. මේ දුක් ගැනවිල්ල කියන්න කාටද කියන්නේ? අධිකරණ සේවා කොමිසමට. අපි දන්නවා අධිකරණ සේවා කොමිසම ස්වාධීනයි. අධිකරණ සේවා කොමිසමෙන් තමයි මේ නිලධාරීන්ගේ මාරුවීම් ඒ සියල්ල තීන්දුව තීරණ කරන්නේ. නමුත් ඔවුන්ට ඒ පිළිබඳ තමන්ගේ දුක් ගැනවිල්ල කියන්න වෙන්නේ අධිකරණ සේවා කොමිසමට. අධිකරණ සේවා කොමිසමට කොයිතරම් ඒ පිළිබඳ පැමිණිලි කරත්, ඒ පිළිබඳ දැනුම් දුන්නත් මේ වෙනකන් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. ඒ සාධාරණ ඉෂ්ට වෙනුවට ආණ්ඩුව ගිය අවුරුද්දේ ගෙනාපු 2018 ගෙනාපු 2080-26 කියන චක්‍රලේඛනය, ඒ ගැසට් නිවේදනයට අනුව අනිකුත් රාජ්‍ය සේවාවන් සහ මේ උපලේඛනගත රජයේ නිලධාරීන්ගේ සේවාවේ රටුක්තලයන් සමාන කරා. ඒ සමාන කිරීම වැරද්දක් නෙමෙයි. ඒක වැරද්දක් කියලා කියන්නේ නැහැ. හැබැයි එහෙමනම් සංවෘතව තියෙන මේ උපලේඛනගත රාජ්‍ය සේවක ඒ සේවකයන්ගේ තත්වය වෙනස් කළ යුතු වෙනවා. එහෙම වෙනස් නොකළොත් ඔවුන්ට අසාධාරණයක් වෙනවා. ඔවුන්ට උසස් වීම් නැහැ. වෙනත් ආයතන වලට මාරු වීමක් ගන්න බෑ. දේශපාලන අයිතිවාසිකම් පව නැති වෙලා තියෙනවා. තෙවැනි තත්වයක් යටතේ අනිකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප්තලේ හා සමාන කිරීම නිසාම ඔවුන්ව ලොකු අසාධාරණයකට ලක් වෙලා තියෙනවා. ඔවුන්ට මානසික අතෘප්තිභාවයක් ඇති වෙලා තියෙනවා. රජයේ සේවයේ අනිත් අය ලබන අයිතිවාසිකම් ඔවුන්ට නැතිවීම නිසා. ඇත්තටම ඔවුන් එහෙම සීමා සහිත සංවෘත සේවාවක තියාගෙන ඇත්තේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න, නඩු පිළිබඳ තියෙන තොරතුරු වෙනත් තැන් වලට යන එක වළක්වා ගන්න. එහෙම වෙන්න පුළුවන්. ඒක එහෙම වීම සාධාරණයි. නමුත් එහෙම වෙනවා නම් ඔවුන්ට උසස් වීමේ පටිපාටියක් සැදිය යුතුයි. එහෙම නැතුව උසස් වීමේ පටිපාටිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව සංවෘතම මේ සේවාවට බඳව ගත්තට පස්සේ, සංවෘත සේවාවක ඉදිරිය දිගටම තියාගත්තට පස්සේ ඔවුන්ගේ රාජකාරිය තෘප්තිමත්භාවය ඇති වෙන්නේ නැහැ. එතන අධිකරණයේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ නැහැ. නිසා සමස්ත අධිකරණ පද්ධතිය තුල මුළු රටේම 7000ක් විතර මෙවැනි සේවකයන් වැඩ කරනවා. අර කියපු පිස්කල් නිලධාරීන්, ලිපිකරුවන්, ලඝු ලේඛකින්, යතුරු ලේඛකින්, පොත් බැඳුම් කරුවා, ඔවුන් තමයි අධිකරණේ නඩු ඉක්මන් කරන්නේ. ඔවුන් තමයි සාක්ෂි සටහන් ඉක්මන ලියන දෙන්නු. හැබැයි ඔවුන්ට කිසි තෘප්තියක් නැහැ රස්සාවේ. උසස් වීමක් නැහැ. රටුපෙඩීමක්, අතිකාල දීමනාවක්. ඕනම සාමාන්‍යයෙන් අපි දන්නවා රජයේ සේවකයන්ට ඕටි ලැබෙන. වෙන වෙන දීමනා බටාකි කිය ලැබෙනවා. හැබැයි මේ අයිට එහෙම ලැබෙන්නේ නැත්තම් එතකොට කොහොමද කාර්යක්ෂම වැඩ කරන්නේ? නඩුවක් ඉක්මනින් ඉවර කරන්නේ. ඒ අවශ්‍ය කරන සාක්ෂි සටහන් වැඩිපුර කාලයක් රැඳිලා ඉඳලා ලියන්න කියලා හිතෙන්නේ නැහැ නේ. එහෙනම් වහම මේක වෙනස් කරන්න ඕනේ.
නිසා ඩිජිටල් කරණයට යන්න කලින් කළ යුතු දේ මේවා. ඩිජිටල් කරණයට යා යුතුයි. හැබැයි ඊට කලින් හෙට දවසේ කරන්න පුළුවන් දේවල් මේවා. එකක් එක්කෝ AI ගේ මේ සේවාව සංවෘත සේවාව විවෘත කරන්න. ඒ විවෘත සේවාවක් බවට පත් කරොත් අඩුම ගානේ AIට වෙනත් තැන් වලට මාරු වීම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට සරිලන වැටුපක් උසස් වීම ක්‍රමවේදයක් අතිකාලහා දීමනා ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරා. එහෙම කළොත් පමණයි අධිකරණ පද්ධතියේ අර කියන කාර්යක්ෂමතාවය ඇති කරන්න පුළුවන් වෙන්නේ. එසා මේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම හරහා අධිකරණ ක්‍රියාපටි පාටි යම් සංශෝධනයක් වෙනවා ඒක හොඳ දෙයක්. හැබැයි ඒ විතරක් මදි. හරයාත්මක වෙනස්කම් කළ යුතුයි. හරයාත්මක සංශෝධනයන්ට යනවා නම් මම මේ සඳහන් කරපු දේවල් වහාම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එහෙම නොකළොත් අපි බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතාවයේ බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අධිකරණයේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න දැන් ආණ්ඩු පැත්තෙන් කතා කිව්වා. අද නඩු ඉක්මනින් අහනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
යුක්තිය පසුතුලීමේ කාර්යභාරය ඊට වෙනවා. මේ විශේෂ අධිකරණයේ පිටවනකොට මම ඉතා පැහැදිලිව අභියෝග කරලා අධිකරණ ඇමතුමීට කිව්වා, පුළුවන් නම් බැනුම් කර වංචාව පිළිබඳ නඩුව මේ විශේෂ අධිකරණයේ පළවෙනි නඩුව විදිහට ගෙනල්ලා පෙන්වන්න කියලා. අදත් බැරි වෙලා තියෙන එක කරන්න. අදත් ආණ්ඩුව අසමත් වෙලා තියෙන එක කරන්න. අජිත් පෙරේරා ඇමතුමා අද බැනුම් කර වංචාව ගැන කතා කරන බොහොම හොඳයි. හැබැයි එදා අර ෆුට්නෝට් කල්ලියේ දිනම් ඔහොම හැසිරුනේ නැහැ. අද තමන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ජනාධිපති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුම ඉන්න නිසා අද බැනුම් කර වංචාව වැඩිපුර කතා කරනවා. එහෙම හරි කතා කරන එක හොඳයි. මොකද එහෙම නැත්තම් ඒ ගැන ආණ්ඩුවේ කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්න ඉස්සරහට ආපු නිසා හෝ ඒ ෆුට්නෝට් කල්ලියේ ඇමතිවරු මන්ත්‍රීවරුම අද බැනුම් කර වංචාව පිළිබඳව වැඩිපුර කතා කරන ඒ නඩුව ඉක්මනින් ගන්න ඕනේ කියලා කියනවා. එහෙම හරි කමක් නැහැ. මේ නඩුව ඉක්මනින් ගත යුතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉතින් ඒ කල්යාම ගැන රටේ නඩු කල්යාම ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ පහුගිය අර දින 52 කුමන්ත්‍රණේ වෙලාවේ මුළු රටම දැක්කා, මුළු ලෝකෙම දැක්කා. මිරිස්කුරු ගෙව්වා. මේ විතර තියෙන පොදු දේපල කඩලා බිඳලා දැම්මා. ඉතින් පොදු දේපල යටතේ නඩු දාලා කෝතාම දඬුවම් දුන්නද? මිරිස්කුරු ගෙව්වා. මටත් මිරිස්කුරු ගෙව්වා. කො නඩුව හෙව්වද? පොලිසිය නඩු පැමිණිලි දැම්මා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා මං හතරෙන් තට්ටුවේ ගිහිල්ලා පැමිණිලි දැම්මා. අද වෙනකන් ඒවට කො නඩු?
බාලගිරි දෝෂේ
ඇදලා තියෙන්නේ. ඉතින් කො රටේ පාර්ලිමේන්තුවේ වෙච්ච අපරාධ පිළිබඳව තවම බැරුණ ආණ්ඩුවට යුක්තිය පසදලවා. එහෙමනම් සාමාන්‍ය ගමේ අහිංසක දුප්පත් හර්මානිස් අයියා සිරිසේන අයියාගේ ඒ ප්‍රශ්නෙට කොහොමද උත්තර සපයන්නේ? ඔවුන්ගේ යුක්තිය පසදලන්නේ කොහොමද? සාමාන්‍ය අහිංසක ජනතාවගේ යුක්තිය පසදලීම පිළිබඳ විශ්වාසය නැති වෙනවා. උත්තරතරය කියා ගන්න පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච මහා අපරාධයට අද වෙනකන් මාස 10ක් වුණා. තවම බැරුණ ආණ්ඩුවට නීතිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. දෙකෙන් ලුණු රටටම පෙනුණා මොකක්ද ආණ්ඩුවේ ඇත්ත නිර්වත කියන එක. එනිසා නීතිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න නම් ආණ්ඩුව මේ නිකන් මතු පිටින් කරන පුංචි පැලස්තර වලින් මේක කරන්න බෑ. හරයාත්මක සංශෝධනයක් හරයාත්මක වෙනස්කමකින් පමණයි මේක කරන්න පුළුවන් කියන එක අවධාරණය කරමින් මම අවසන් කරනවා.